SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද වෙනකොට මේ ගෙවිලගිය සතියේ ලෝකේ පුරාම සිදුවලා තියෙන උණුසුම්ම කරුණු කාරණා විමසා බැලීම අපි දැන් එහෙමනම් ආරම්භ කරනවා ලෝවටා විශේෂාංගය යටතේ. සුපුරුදු විදිහට මේ කාර්යාවයට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට සුබෝදෑසනක්. හොඳයි, අපි මුලින්ම මේ වෙනකොට උණුසුම්ම කාරණාව ඇමරිකාවේ ඡන්දය සම්බන්ධව රුසියාවේ අතපෙවීම හා සම්බන්ධව තියෙන කාරණාව පිළිබඳව විමසා බලමු. මේ වෙනකොට විශාල ආන්දෝලනයක් ඇති කළ තියෙන ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීම සඳහා රුසියානු බුද්ධි අංශවල මැදිහත්වීමක් සිදුවෙලා තියෙනවා, තොරතුරු හැක්කිරීමක් සිදුවෙලා තියෙනවා, තොරතුරු රහසේ සොයා ගැනීම, ඒවාට වැරදි තොරතුරු අන්තර්ගත කිරීම, ප්‍රවෘත්තිවලට වැරදි තොරතුරු හරහා ජනතාවට වෙනත් පණිවිඩ ලබා දීම, මේ වගේ කාර්යයන් සඳහා රුසියාවේ විශාල මැදිහත්වීමක් තියෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධව තියෙන කරුණු කාරණා විවිධ පාර්ශ්වවලින් අපිට අහනවා ඇමරිකාවෙන්. අපි ඒ සම්බන්ධව මුලින්ම කතා බහ කරමු. අවල්, මේ සැකේ කොතනින්ද පටන් ගත්තේ කියන තැනින්ම අපි මේ කතාව ආරම්භ කරමු.
ඔව්, දිල්රුක්ෂි, මේ ඇමරිකාවේ ඡන්ද ව්‍යාපාරයට රුසියාව ඍජුවම දායකත්වයක් ලබා දුන්නා. ඒකම මේ ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීම සඳහා කටයුතු කළයි කියන චෝදනාව විටින් විට එල්ල වෙලා, ඒ පිළිබඳව ඔබාමා ජනාධිපතිවරයා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ වුණාට පස්සේ පරීක්ෂණයක් මේ පිළිබඳ ආරම්භ කරලා, ඒකේ ප්‍රතිඵලයක් හැටියට දෙසැම්බර් මාසේ අවසාන වෙනවත් එක්කම, මේ පහුගිය වසර අවසාන වෙනවත් එක්කම රුසියාවට විරුද්ධව 2015 පනවල තිබිච්ච සම්බාධක තවත් උත්සන්න කරලා, ඊට අමතරව රුසියාවේ තානාපති නිලධාරීන් 35 දෙනෙක්, ඇමරිකාවේ සේවය කරපු 35 දෙනෙක් පැය 72ක් ඇතුළත රටෙන් පිටුවහල් කරන්න නියෝග කළා. ඉතින් ඒකත් එක්ක තමයි මේ රුසියාව ඇමරිකාවේ මැතිවරණ කටයුත්තට ඍජුවම සහභාගී වෙලා ඒ සම්බන්ධයෙන් ඇමරිකාව පියවර ගන්න. ඒකත් එක්කම තමයි මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ අදහස් ප්‍රකාශ කළ දැන් මේ ප්‍රශ්නය ඇමරිකාවත් රුසියාවත් අතර බොහොම ප්‍රබල රාජතාන්ත්‍රික මට්ටමේ අරමුදයක් බවට පත් වෙලා තියෙන්නේ.
අමල්, එතකොට දැන් මෙතනදී විවිධ පුද්ගලයන් කියන අදහසත් අපි සැලකිල්ලට ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද රුසියාව මේක තරයේ ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඇමරිකාවේ CIA එක සහ FBI එක මේක සාක්ෂි සහිතව ඔප්පු කරනවා. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධව කියන අදහස් සහ ඔබාමා කියන අදහසත් අපි මෙහිදී සැලකිල්ලට ගත්තොත් අපි වෙන වෙනම කොහොමද ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ?
ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙනකොටත් තමන්ගේ බුද්ධියංශ විවේචනය කරමින් ඔහු කියා සිටියේ රුසියාව මේ කටයුත්ත සම්බන්ධයෙන් ඇමරිකාවේ ඒ පරිගණක පද්ධතිවලට හොරෙන් ඇතුළත් වෙලා ඒ දත්ත ලබා ගැනීමේ කටයුතු ඔහු තරයේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙනකොට විකිලීක්ස් ප්‍රධානී ජුලියන් අසාන් වගේ පුද්ගලයන් වර්ණනා කරමින්, ඒ එක්කම අපි දන්නවා එඩ්වර්ඩ් ස්නෝඩන් වගේ උදවිය මීට කලින් ඇමරිකාවේ නැෂනල් සිකියුරිටි ඒජන්සිය කටයුතු කළා, පසුව එහි දත්ත ලෝකයට ලබා දීලා මේ වෙනකොට රුසියාවේ දේශපාලන රැකවරණය ලබාගෙන තියෙන එඩ්වර්ඩ් ස්නෝඩන් වගේ අයත් වර්ණනා කරමින් ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා, ට්විටර් පණිවිඩ ඉදිරිපත් කරලා තියෙනවා. මේ වෙනකොටත් ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ආරක්ෂක අංශ සහ තමන්ගේ ඒ බුද්ධි අංශවල කටයුත්ත විවේචනයට ලක් කරලා ඒ පිළිබඳ සැක මතුවෙන විදිහට පණිවිඩ ප්‍රකාශ කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කොංග්‍රස් මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් තිබුණා බ්‍රහස්පතින්දා වෙනකොට ඇමරිකාවේ. ඒකට ඇමරිකාවේ බුද්ධි අංශවල ප්‍රබලම නිලධාරීන් ප්‍රධානීන් සාක්ෂි ලබා දීලා තියෙනවා. ඒ සාක්ෂිවලදීත් ඔවුන් කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරපු ප්‍රකාශයන් වලින් බුද්ධි අංශ අධෛර්යයට පත් වෙනවා, නමුත් ඔවුනට රුසියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි තියෙනවායි කියලා.
එතකොට දැන් අපිට වාර්තා වෙන ඔබාමත් මේ සම්බන්ධව දැඩි විරෝධයක් පළ කරමින් මේ ඔබ කලින් සඳහන් කරපු ආකාරයට ඇමරිකාවේ හිටපු රුසියානු රාජතාන්ත්‍රික නිලධාරීන් 35 දෙනා පිටවන් කිරීමත් සමගම මේ රුසියාවට තිබුණු සම්බාධක තවත් උත්සන්න කිරීමක් සිදුුණා කියලා. මොකක්ද මේ කතාවේ සුළු මුළු අමල්?
ඔව්, මේ සම්බාධක වෙන්නේ දිලුක්ෂි 2015 ආරම්භයේදී සිරියාවේ රුසියාවේ යුදමය ක්‍රියාකලාපය හෙලා දැකමින් රුසියාවට විරුද්ධව, රුසියාවේ පුද්ගලයන්ට විරුද්ධව ඒ සම්බාධක පනවල තිබුණා. ඇමරිකානු සමාගම් වලට තහනම් කළ තිබුණා මේ පුද්ගලයන් සමග ගනුදෙනු කිරීම. ඒ එක්කම රුසියාවේ විදේශ සංචිත අත්හිටවීම පවා කටයුතු කළ තිබුණා. ඉතින් මෙතනදී අලුතෙන් කළ තියෙන්නේ ආර්ථික සම්බාධක වලට ලක්වෙච්ච ඒ ආයතන සහ පිරිස් වලට අමතරව තවත් 9 දෙනෙක් නම් කරලා තිබුණා ආයතන සහ පුද්ගලයන් 9 දෙනෙක් ඒ අනුව ඒ සම්බාධක වලට යටත් වෙන පිරිස වැඩි කිරීමක් තමයි මෙතන සිද්ධ වුනේ මොකද මේ වෙනකොටත් රුසියාව සම්බන්ධයෙන් සම්බාධක දැනටමත් ක්‍රියාත්මක වෙමින් තියෙනවා ඉතින් ඒවා උත්සන්න කිරීමක් තමයි ඔබාමා ජනාධිපතිවරයා කරේ ඔහුගේ දුර කාලය අවසන් වෙනට දැන් සති දෙකක් විතර වගේ කාලයක් තියෙද්දි තමයි මෙවැනි කටයුත්තක් කරන්නේ මොකද මේක ඔබාමා ජනාධිපතිවරයා දුර කාලින් ගියාට පස්සේ එන ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් බාධාවක් බවට පත් වෙනවා මොකද ඔහුට මීට පසුව කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ගන්න වෙනවා මේ සම්බාධක ඉවත් කරනවා නම් මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවේ ජනාධිපති පුටින් සමග හොඳ සම්බන්ධතාවයක් මිත්‍රතාවයක් තියෙනවා ඒ තුලින් ඉදිරියේදී දෙරට අතර තියෙන සම්බන්ධතාවය වර්ධනය කරගන්නට පුළුවන් කියන අදහසක් පළ කරලා තියෙනවා ඒක ක්‍රියාත්මක කිරීමට ඔහුට අමාරු වෙනවා මොකද කොංග්‍රස් මණ්ඩලයේ සහය නැතිව ඔබාමා විසින් පනවපු ඒ තහංචි සහ ඒ සම්බාධක ඉවත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකියාවක් නැති නිසා
අමල් දැන් මේ ක්‍රියාදාමයේදී විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට විශාල චෝදනාවක් එල්ල වෙනවා මොකක්ද ඔහුත් මේ ක්‍රියාදාමයත් අතර තියෙන සම්බන්ධය
මෙතන දිලුක්ෂි ජුලියන් අසාන්ජ්ගේ ප්‍රකාශයක් මුල් කරගෙන තමයි ජුලියන් අසාන්ජ්ට චෝදනාවක් එල්ල වෙන්නේ මේ චෝදනාව එල්ල වෙනවා කියලා කියන්නේ ජුලියන් අසාන්ජ් කරපු ප්‍රකාශයක් ඩොනල්ඩ් ට්‍රම්ප් උපුටා දක්වලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා ජුලියන් අසාන්ජ්ත් කියලා තියෙනවා ඕනම අවුරුදු 14ක පුද්ගලයෙකුට පුළුවන් ඩෙමොක්‍රටික් නැෂනල් කොංග්‍රස් එකේ ඒ කියන්නේ හිලරි ක්ලින්ටන්ගේ පක්ෂයේ පරිගණක පදයට ඇතුල් වෙන්නට කියලා ඒ එක්කම ජුලියන් අසාන්ජ් ෆොක්ස් නිවුස් කියන මේ ඇමරිකාවේ මාධ්‍ය ජාලයට ප්‍රකාශයක් කරලා තියෙනවා ඇමරිකාවේ ඡන්ද ව්‍යාපාරයට බැදිහත් වෙලා පරිගණක වලට හොරෙන් ඇතුළත් වීමේ කටයුත්ත රුසියාවේ රජය විසින් කරපු දෙයක් නෙමෙයි ඒකට රුසියාවේ රජය සම්බන්ධකමක් නැහැයි කියලා ඔහු විශ්වාස කරනවායි කියලා. ඉතින් ඒ අනුව තමයි ජුලියන් අසාන්ජ්ට චෝදනාවක් එල්ල වෙන්නේ ඔහු රුසියාව මේ කාරණේදී නිදොස් කිරීමට ඒ කරපු ප්‍රකාශය අනුව තමයි ඔහුව විවේචනයට ලක් වෙන්නේ.
තවත් එක ප්‍රශ්නයක් තියෙනවා මල් මේ සම්බන්ධව. දැන් රුසියාව මෙවැනි දෙයක් කළා නම් ඔවුන් කරන්න ඇත්තෙත් නිකන් අතපිහදා ගන්නත් නෙමෙයිනේ ඔවුන්ගෙත් යම් කිසි වූ පරමාර්ථයක් තියෙන්නට ඇති. එතකොට හිලරි ක්ලින්ටන් පරාජයට පත් කළා ට්‍රම්ප් ජයග්‍රහණය කරවන්න රුසියාව මේ දේ කරා නම් මොකක්ද රුසියාවේ පරමාර්ථය වෙන්නේ ඇති ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හරහා?
ඔව් මේ ප්‍රතිවර්ණ ව්‍යාපාරය තුළදී අපි දැකපු කාරණාවක් තමයි හිලරි ක්ලින්ටන් ඇත්තටම ඔබාමාගේ ඒ විදේශ ප්‍රතිපත්තිය ඒ කියන්නේ රුසියාවට විරුද්ධව ගෙනිච්ච දැඩි විදේශ ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක කරයි කියන සැකය තිබුණා. අනිත් අතට ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සම්බන්ධයෙන් කරපු ප්‍රකාශත් ඒ එක්කම ඔබාමා ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරපු නිසාත් ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ පුද්ගලයෙක් පැමිණීම රුසියාවට වාසිවන්නට ඉඩ ඇතැයි කියන පදනම් මත තමයි රුසියාව ඩොනල්ඩ් ට්‍රම්ප්ට පක්ෂව මේ අවස්ථාවේදී කටයුතු කරේ. විශේෂයෙන්ම රුසියාවේ මාධ්‍යත් ඇත්තරම ඩොනල්ඩ් ට්‍රම්ප්ව සෑම අවස්ථාවකදීම වාගේ වර්ණනා කරලා ඔහු රාජතාන්ත්‍රික මට්ටමින් උසස් පුද්ගලයෙක් බවට පෙන්වන්නට උත්සාහ කළා. ඉතින් රුසියාව පැත්තෙන් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය පැත්තෙන් බලපුවාම ලොකු විපර්යාසයක් වෙන එකට ඒක තමන්ට වාසිවන්නට පුළුවන් කියන පදනම් මත තමයි රුසියාවේ මාධ්‍ය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැත්තට වාසිවන විදියට කටයුතු කරේ. මොකද හිලරි ක්ලින්ටන් පැමිණියා නම් ඒ ඔබාමා ප්‍රතිපත්තියම තවදුරටත් ඒ කියන්නේ ඔබාමාගේ දැඩි රුසියානු විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි කියන සැකය මත.
හොඳයි, එහෙමනම් ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කරන්නට රුසියාවේ බුද්ධිආංශවල මැදිහත් වීම පිළිබඳව වන තොරතුරු තමයි ප්‍රධානතම කාරණාව බවට පත් වුණේ. ඊට පස්සේ තවත් කරුණු කාරණා කීපයක් තියෙනවා අද දවසේදී අපිට අවධානය යොමු කරන්න. එය අතරිනුත් පසුගිය සතියේදී මුළු ලෝකෙම කම්පාවට පත් කරපු සිදුවීම තමයි අලුත් අවුරුදු උදාවත් සමගම තුර්කියේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමේ සිදුවීම. හදිසියෙම මේ සමාජ ශාලාවට කඩාවැදුණු පුද්ගලයෙකු එහි සිටි පුද්ගලයන්ට වෙඩි තැබීම නිසා පුද්ගලයන් 39 දෙනෙකු මිය ගියා. මෙයින් 27 දෙනෙකුම විදේශිකයන් බවට තමයි වාර්තා වුණේ. ලෙබනන්, සෞදි අරාබියාව, ඊශ්‍රායලය, ඉරාකය සහ මොරොක්කෝ රටවලින් පැමිණි විදේශිකයන් 27 දෙනෙකු මෙයින් මරමුවට පත් වුණා. දැන් මේ වෙනකොට තුර්කිය විශාල මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා මේ පුද්ගලයා කවුද කියලා හොයාගන්න. මේ පුද්ගලයාගේ ඡායාරූප පවා අන්තර්ජාලයට එකතු කරමින් මේ සම්බන්ධව වන ක්‍රියාදාමයේ අලුත්ම තොරතුරු අපි මීළඟට විමසා බලමු.
දිලුක්ෂි, මේ ප්‍රහාරය ඇත්තටම IS සංවිධානය විසින් කළයි කියලා ඔවුන් ඒකට වගකීම බාරගත්තයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම මේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයා කවුදයි කියන එක නම් කරලා ඔහු සොයා ගැනීම සඳහා මේ වෙනකොට විශාල මෙහෙයුමක් තුර්කිය ක්‍රියාත්මක කළයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඊට අමතරව අපිට දැනගන්න තියෙනවා මේ වෙඩි තැබීමට වගකිව යුතු පුද්ගලයා සොයා ගැනීම කරන ඒ අතරතුරේ තුර්කිය තවත් මෝටර් රථයක තිබිච්ච බෝම්බයක් පුපුරා ගිහිල්ලා පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්වලා ඒකම තවත් සාමාන්‍ය වැසියෙකුත් මරමුවට පත් වුණයි කියලා වාර්තා වෙනවා. එතකොට අද තුර්කියේ හැම ප්‍රදේශයකම වාගේ මේ විදිහට ප්‍රහාර දිගින් දිගටම එල්ලවීමක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. මේක PKK එහෙම නැත්නම් කුර්දි කම්කරුවන්ගේ පක්ෂයට සම් කරන ඒ කණ්ඩායම කලයි කියලා තමයි තුර්කිය මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නේ. දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියේ පටන් ගත්ත ඒ බිහිසුණු ප්‍රහාරයෙන් පස්සේ යම් කිසි විදියකට රටේ සාමාන්‍ය තත්ත්වයට ජන ජීවිතේ පත් වෙමින් තිබුණා නම් මේ අලුත් කාර් බෝම්බේ නිසා ඒ තත්ත්වේ තවත් නරක අතට හැරිලා මේ වෙනකොට තුර්කිය මුළු රට පුරාම දැඩි අන්තරාදායක තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ.
ඊශ්‍රායල් පලස්තීන අර්බුදයේ අලුත්ම තත්ත්වය පිළිබඳව අපි ගිය සතියේදී කතා බහ කළා. විශේෂයෙන්ම ඊශ්‍රායල් සහ පලස්තීන දෙකොට්ටාසේම අයිතිවාසිකම් කියන බටහිර යුර ප්‍රදේශයේ ඊශ්‍රායලයේ විසින් සිදු කරන ජනාවාසකරණයට විරුද්ධව ඒ වෙනකන් ඊශ්‍රායලයට සහයෝගය දක්වමින් සිටි ඇමරිකාව පවා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේදී දැඩි විරෝධය පළ කරමින් අදහස් ප්‍රකාශ කරනු ලැබුව මේක තමයි පසුගිය සතියේදී විශාල ආන්දෝලනයකට ලක්වුණු සිදුවීම. දැන් මේ වෙනකොට මේ බටහිර යුරේ මේට වසරකට කලින් සිදුවුණු සිදුවීමක් ඇත්තටම ලෝක අවධානයට ලක්වෙමින් ඊශ්‍රායලයේ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳවයි කතා බහට ලක්වෙන්නේ. පලස්තීන සෙබලෙකු විසින් ඊශ්‍රායල සෙබලෙකුට එල්ල කරපු ප්‍රහාරයකදී ඊශ්‍රායල සෙබලා ක්‍රියා කරපු ආකාරය පිළිබඳව විශාල අන්තර්ජාතික අවධානයක් මේ වෙනකොට යොමු වෙමින් තියෙනවා. මේ සිදුවීමත් අපි මතක් කරමින්ම මේ වෙනකොට මේක මේ අන්තර්ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ ඇයි කියන කාරණාව පිළිබඳවත් විග්‍රහ කරගනිමුම.
ඔව් දිලුක්ෂි, ගිය අවුරුද්දේ මාර්තු මාසේ මේ බටහිර යුරේ පැලස්තීන ජාතිකයේ ඊශ්‍රායලයේ යුද හමුදා සෙබලෙකුට පිහියනුමක් සිද්ධ කරනවා. මේ පිහියනුම සිද්ධ කරනවත් එක්කම ඊශ්‍රායල් හමුදා විසින් මේ පැලස්තීන ජාතිකයට වෙඩි තබලා ඔහු ඇතරම ඒ වෙඩි තැබීමෙන් තුවාල ලබලා බිම වැටෙනවා. මේ අවස්ථාවේදී යම්කිසි පුද්ගලයෙක් විසින් මේ මුළු සිද්ධියම දුරකථනයෙන් විදියෝගත කරනවා. මේ පුද්ගලයා වෙඩි වැදිලා තුවාල ලබලා ඔහු ඔළුව උස්සන අවස්ථාවේදී මේ අවුරුදු 19ක ඊශ්‍රායලු සෙබලා තමන්ගේ තුවක්කුවෙන් මේ පැලස්තීන ජාතිකයාගේ ඔළුවට වෙඩි තියලා ඔහුව මරනවා. ඉතින් මේ දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමත් එක්කම තමයි මේක ඉතාමත්ම ආන්දෝලනයට ලක්වෙන සිද්ධියක් බවට පත් වෙන්නේ. මේක ජාත්‍යන්තර සිද්ධියක් බවට පත් වෙන්නේ මොකද මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ යුද හමුදා අධිකරණයක් මගින් මේ සෙබලා වර්ධකල් කරන්නේ පහුගිය සතියේ. ඇතර මේ ඊශ්‍රායල් යුද අධිකරණයේ ඇත්තටම කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට තමයි ඔවුන්ගේ තීන්දුව ලබා දුන්නේ. මොකද හුඟක් අය හිතුවා මේ විදිහට සෙබලකුව ජීවිතක්ෂයට පත් කරන පිහියනුමක් කරන්නට ඉදිරිපත් වෙච්ච පලස්තින ජාතිකයෙක්ව ඝාතනය කිරීම සාමාන්‍යයෙන් ඊශ්‍රායලයේ හුඟක් වෙලාවට ඒක හොඳ දෙයක් හැටියට තමයි දකින්නේ. ඉතින් මෙතනදී කවුරුත් බලාපොරොත්තු වුණා මේ යුද අධිකරණයක් තුලින් සාධාරණයක් ඉෂ්ට නොවෙන්න ඉඩකඩ තියෙනවා කියලා. නමුත් කවුරුත් නොහිතපු විදිහට මේ ත්‍රිපුද්ගල යුද හමුදා යුද අධිකරණය විසින් දබා දුන්න තීන්දුව තමයි මේ සෙබලා යුද හමුදාවට අගෞරවයක් කළේ. මොකද තමන්ගේ ජීවිතයට හෝ අනෙකුත් අයට තර්ජනයක් නොවිච්ච පුද්ගලෙක් වෙඩි වැදීමකින් තුවාල වෙලා බිම වැටිච්ච පුද්ගලෙක් මේ විදියට ඝාතනය කිරීම යුද නීතියට පටහැනි කියන පදනම මත තමයි මේ තීන්දුව ලබා දුන්නේ. මේ වෙනකොට මේ තීන්දුවත් එක්කලා ඊශ්‍රායලයේ දේශපාලන බලාධිකාරිය එක්තරා බෙදීමකට ලක්වලා තියෙනවා. දක්ෂිණාංශික කොටස් පවසනෝ මේ සෙබලාට සමාව දීලා ඔහු ජාතික වීරයෙක් බවට පත් කරන්නට ඕන. මොකද ඔහු පලස්තීන ජාතික ත්‍රස්තවාදයේ ඝාතනය කිරීම වීර ක්‍රියාවක් හැටියට ඔවුන් හඳුන්වලා තියෙනවා. නමුත් අනෙකුත් කොටස් ඔහුගේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කරලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තර වශයෙන් අවධානයට යොමු වෙන්නේ හුඟක් අවස්ථාවලදී ඊශ්‍රායලයේ තමන්ගේ යුද හමුදා ක්‍රියාකලාපයන් සාධාරණීකරණය කරන්නට උත්සාහ කරපු නිසා.
ඉරාකයේ තියෙන ISIS බලපරාක්‍රමය බිඳහෙලීම වෙනුවෙන් සිදුවන යුදමේ ක්‍රියාමාර්ග පිළිබඳව අපි පසුගිය සති ගණනාවකදීම කතා බහට ලක් කළා, ඔබට මතක ඇති. විශේෂයෙන්ම ඉරාකයේ හමුදා සිදු කරපු මෙහෙයුම් මගින් ඉරාකයේ ISIS සංවිධානයට අත්පත් වෙලා තිබුණු ඉරාකයේ සුවිසල් නගර යලිත් අත්පත් කරගන්නට ඉරාක හමුදාවන් සමත් වුණා. ඔබට මතක ඇති මොසුල් නගරය, රකා වගේ විශාල නගර සහ ප්‍රදේශ අත්පත් කර ගැනීම මේ හරහා සිදු වුණා. අපිට දැන් වාර්තා වෙනවා අමල් ඉරාකයේ තවත් අලුත් මෙහෙයුමක් ආරම්භ කළා තියෙනවා කියලා. මේ අවශේෂ ප්‍රදේශ නැවත වතාවක් ISIS ග්‍රහණයෙන් මුදවා ගන්නට. ඒ කියන්නේ අමල් මේ ක්‍රියාදාමය හරහා ඉරාක හමුදාව මේ ප්‍රදේශත් නැවතත් අත්පත් කර ගන්නට සමත් වුණොත් සම්පූර්ණ ඉරාකයේම ISIS බලපරාක්‍රමයෙන් නිදහස් වෙනවා කියන කාරණේද මොකක්ද අපිට මෙහිදී පැහැදිලි කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ?
2016 ඉරාක හමුදාවට හැකියාව ලැබුණා IS සංවිධානය යටතේ තියෙන ප්‍රදේශ නැවතත් අත්පත් කරගන්නට. විශේෂයෙන්ම අපි ගත්තොත් සෞදි අරාබිය දේශ සීමාව කිට්ටුව තියෙන ඒ අන්බා ප්‍රාන්තයේ 99%ක් විතර වාගේ නැවතත් IS සංවිධානයෙන් මුදා ගැනීමට ඉරාක හමුදාවලට හැකියාව ලැබුණා 2016 වසරේදී. ඉතින් අලුත් මෙහෙම තමයි දෘෂ්ටි, විශේෂයෙන්ම සිරියාව සහ ඉරාකයේ තියෙන දේශ සීමාව ආසන්නයේ තියෙන IS යටතේ තියෙන නගර කිහිපයක් නැවත අත්පත් කර ගැනීමට තමයි මේ අලුත් මෙහෙම දියත් කරලා තියෙන්නේ. මේ ඇත්තටම මේ සටන් සිද්ධ වෙන්නේ බැග්ඩාඩ් නුවර ඉඳලා හැතැම්ම 200ක් එහෙම නැත්නම් කිලෝමීටර් 330ක් විතර උතුරු නැගෙනහිර ප්‍රදේශයට වෙන්න තමයි මේ අලුත් මෙහෙම ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක ඉරාකයේ බලාපොරොත්තු වෙන්නේ IS ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම රට මුදා ගැනීමට. ඒ අනුව තමයි මේ දැන් අලුත්ම මෙහෙයුම් ආරම්භ කළා. IS සංවිධානයේ ඉරාකයෙන් ඉවත් කිරීමේ මේ මෙහෙයුම දැන් ආරම්භ කළා තියෙන්නේ. මේක ඇත්තටම 2014 ජූනි වෙනකොට IS සංවිධානයේ ඉතාමත්ම ප්‍රබල විදිහට ඉරාකයේ පුරා ව්‍යාප්ත වුණා. ඒක දැන් ක්‍රමක්‍රමයෙන් ආපස්සට ගිහිල්ලා නැවතත් රජයේ බලය මුළු රටේ භූමියේම ක්‍රියාත්මක කිරීමේ ඒ අවසාන අදියර හැටියට තමයි මේ අලුත් මෙහෙයුම් දියත් කරලා තියෙන්නේ.
ටිබෙටයත් චීනයත් අතර තියෙන ප්‍රශ්නය පිළිබඳව ඔබ දන්නවා. වන් චයිනා කියන මේ ප්‍රතිපත්තිය යටතේ චීනයේ කිසි විටකත් ටිබෙටය ස්වාධීන රාජ්‍යයක් විදිහට පිළිගන්නේ නැහැ. නමුත් ටිබෙට් ජාතිකයන් ඒ සඳහා වසර ගණනාවක් තිස්සේ සටන් වදිනවා. ටිබෙටේ නායකයා, ඒ වගේම ටිබෙටේ ආගමික නායකයා විදිහට කටයුතු කරන දලයි ලාමා සම්බන්ධව ප්‍රවෘත්තියක් මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා. දලයි ලාමා ඉන්දියාවේදී සිදු කරපු එක්තරා බෞද්ධාගමික කර්තව්‍යයකට චීනයේ සිටින බෞද්ධාගමිකයන්ට සහභාගී නොවීමට චීන රජය ක්‍රියා කරපු එක්තරා අවස්ථාවක් පිළිබඳව මේ සම්බන්ධව වාර්තා වෙන ප්‍රවෘත්තිත් මේක අන්තර්ජාතිකව වැදගත් සිදුවීමක් විදිහට වාර්තා වෙන්නේ නැහැ කියන කාරණාවත් අපි මේ ළඟට විග්‍රහ කරගනිමුම.
දිදුක්ෂි, මෙතන වර්ෂ කීපයකට සැරයක් දලෙලම විසින් බුද්ධගයාවල පවත්වන ඒ වැඩසටහන, බෞද්ධ වැඩසටහනකට සහභාගී වීම සඳහා චීනෙන් 7000ක විතර පිරිසක් සහභාගී වුණයි කියලා තමයි වාර්තා වුණේ. ඉතින් මේ පිරිස ඉන්දියාවට ඇවිල්ලා මේ දලයි ලාමාගේ ඒ ආගමික වතාවත්වලට සහභාගී වෙන්න තිබියදී චීන රජයේ බලපෑම නිසා වන්දනාකරුවන්ට නැවතත් තමන්ගේ ගම රටවලට යන්න සිද්ධ වුණා. දලයි ලාමාගේ ඒ ආගමික වත්පිළිවෙත්වලට සහභාගී වෙන්නේ නැතිව කාලචක්‍ර කියන මේ වැඩසටහන ඇතරම ගැඹුරු ටිබෙටන් බෞද්ධ සංස්කෘතියේ කොටසක් හැටියට තමයි හඳුන්වන්නට පුළුවන්. ටිබෙටන් බෞද්ධ දර්ශනයේ යටතේ කාලය කොහොමද පාලනය කරගන්නේ කියන කාරණාව, කාලයෙන් කොහොමද තමන්ගේ ජීවිතය හැඩගස්සගන්නේ කියන එක සම්බන්ධයෙන් බොහොම ගැඹුරු දර්ශනයක් තමයි දලයි ලාමා මේ විදිහට මේ අවුරුදු කීපයකට සැරයක් බුද්ධගයාවල බෝධිය ඉදිරියේ ඒ කරන ඒ වත්පිළිවත්වලට මේ චීනෙන් පැමිණි දලයි ලාමාගේ අනුගාමිකයන් නැවතත් රජයේ බලපෑම නිසා පෙරලා තමන්ගේ රටට යන්න සිද්ධ වුණයි කියලා මේ ආගමික උත්සවයට සහභාගී වෙන්න අවස්ථාවක් නැතිව.
අමල්, මං ඉතාමත්ම කෙටියෙන් දැනගන්නට කැමතියි, දැන් මේ චීනය ටිබෙටය වෙනම රාජ්‍යයක් විදිහට පිළි නොගැනීම කියන කාරණාව මත ලෝකයේ බොහෝ රටවල් චීනයට පක්ෂපාතීව දලයි ලාමා තමන්ගේ රටවල් වලට පැමිණීම පවා ඒ සඳහා වීසා ලබා දීම පවා ප්‍රතික්ෂේප කරනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ අවට දකුණු ආසියාතික කලාපයේ රටවල් පිළිබඳව ගත්තොත් එහෙම කොයි කොයි රටවල් මොන වගේ ප්‍රතිපත්තියකද සිටින්නේ මේ දලයි ලාමා පිළිගැනීම හා සම්බන්ධව?
ඇතර මෙතන ඉන්දියාව විතරයි එක්තරා විදිහකට බොහොම ස්වාධීනව මේ අවස්ථාවේදී කටයුතු කරන්නේ. මොකද ඉන්දියාව දලයි ලාමාටත් ඔහුගේ අනුගාමිකයන්ටත් දේශපාලන රැකවරණය ලබා දීලා තියෙනවා. ඉන්දියාවේ ධරම්සලා කියන ප්‍රදේශයේ ඔවුන් ඇත්තටම නිල නොවන මට්ටමින් අපි කියනවා මේ ගවර්න්මෙන්ට් ඉන් එක්සයිල් හැටියට වෙනම ආණ්ඩුවක් හැටියට ඒ ධරම්සලා පවත්වාගෙන යනවා. නමුත් අනෙකුත් රටවල් චීනයේ බලපෑම නිසා ශ්‍රී ලංකාව බැලුවත් ශ්‍රී ලංකාව එක චීනයක් එහෙම නැත්නම් වන් චයිනා කියන ප්‍රතිපත්ති යටතේ කටයුතු කරන නිසා ටිබෙටය වෙනම රාජ්‍යයක් හෝ ටිබෙටය පිළිගැනීමක් ශ්‍රී ලංකා රජය සිද්ධ කරන්නේ නැහැ. ඒ අනුව තමයි දලයි ලාමාට ලංකාවට පැමිණීමට වීසාවක් ලබා නොදෙන්න තීන්දුව කළා තියෙන මීට කලින් අවස්ථා කීපයකදීම දලයි ලාමාට ලංකාවට එන්න ආරාධනා කරන්නයි කියලා බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් තිබුණා. නමුත් ඒක ශ්‍රී ලංකාවේ හැම රජයක්ම මේ වෙනකොට ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා තියෙනවා. මොකද චීනයත් එක්ක තියෙන මිත්‍රත්වයේ ඒ සම්බන්ධකම නිසා. ඒ කාරණාවම අනෙකුත් දකුණු ආසියානු කලාපීය රටවල් වලටත් ඒක බලපානවා. බටහිර රටවල් කීපයක් පමණයි චීනයේ ප්‍රතිපත්තියට පටහැනිව කටයුතු කරලා දලයි ලාමාව රාජ්‍ය නායකයෙක් හැටියට පිළි අරගෙන තියෙන, විශේෂයෙන්ම ඇමරිකාව ඔබාමා ජනාධිපතිවරයා හැම දලයි ලාමා පිළි අරන් තියෙනවා. නමුත් අනෙකුත් රටවල් ඒ පිළිගැනීම කළා නැහැ. විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රටවල් චීනෙන් හුඟක් ආධාර බලාපොරොත්තු වෙන රටවල් කිසිම අවස්ථාවකදී චීන රජය තරහ කරගන්න කැමති නැහැ දලයි ලාමාව පිළි අරගෙන.
හොඳයි මල් අපි එමනම් මේ සාකච්ඡාව මෙතනින් නිමාවට පත් කරමු. මේ ගෙවිගේ සතියේ කරුණු කාරණා විමසා බැලීමේදී ප්‍රධාන කාරණා විදිහට අපිට කතා බහ කරන්න තියෙන කාරණාවල අතුලන්ත තොරතුරු විග්‍රහ කිරීම පිළිබඳව අපගේ සුපුරුදු ස්තුතිය ඔබට පළ වෙනවා. බොහොම ස්තුතියි. අපි ලබන සතියේ සිකුරාදා හමු වෙමු. අයිබෝන්.
අයිබෝන් දුක්ෂි.